හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමානයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මේ සංසාර දුකෙන් මිදී නිදහස්ව නිබ්බාන ගාමී මාර්ගය විවෘත කර ගන්න උපකාර වන්නා වූ දහම් කරුණු වලින් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ ඒ මාර්ගය පාර විවෘත කර ගන්නටයි. මේ මාර්ගයක් මේක බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අවුරුදු 45ක් තුළම දේශනා කර වදාලේ මනසක් ලැබිලා තියෙන උරුමයෙන්ම උපතින්න මිනිසුන්ට සහ දෙවියන්ට මේ මාර්ග චර්යාවක් පූර්ණය කරගන්න ඕන. මේ මාර්ග චර්යාවෙන් තමා අර සෝතාපට්ටි මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය අරහත් මාර්ගය පූර්ණණය වෙන්නේ. ඒ නිසා මේ මග හොයලා දැනගත යුතුයි. මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබාගත යුතුයි. මේ මග කොයිතරම් වැඳලා පුදලා යදලා පතලා ආගමක් ඇදහුවට විශ්වාසයෙන් භක්තියෙන් මේ මග විවුර්ත වෙන්නේ නැහැ. මාර්ගය දැක ගන්න බෑ. බුදුහාමුදුරුවෝ කිව්වා ආශවානං කයං මදාමි ජානතෝ පස්සතෝ නෝ අජානතෝ නෝ අපස්සතෝ. ඒ නිසා මේ දහම් දැනුමක් ලබාගෙන ඒ දහම තුලින් පතක් කොට තමන් කවුද, තමන් කොහොමද මේ මාර්ගයට අනුගත වෙන්නේ කියන එක පතක් කොට දැකගත යුතුයි. එහෙම නැත්නම් ධම්මෝ සම්දිටිකෝ කියන තත්වයට කෙනෙක් මනසක් තියෙන කෙනෙක් පත් විය යුතුයි. හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා යම් කිසි කෙනෙක් බලන්න දකින්න පුළුවන් වෙනවා නම් ඒ පුද්ගලයා යම් ආකාරයකට දර්ශනීන සම්පන්න තත්වයට පත් වෙනවා කියන එක බුදුහාමුදුරුව පැහැදිලිව සබ්බාසව සම්වර පරියාය සූත්‍රයේ දේශනා කර වදාළා. ඒ නිසා පින්වතුනි, මේ නිවන් මාර්ගය නිබ්බාන ගාමි මාර්ගය තමන් ඉස්සෙල්ලම දැකගන්න ඕන. පසක් කොට දැකගන්න ඕන. මේක දැනුමකින් තොරව මේ දැක්ම ලබන්න බෑ. ඒ නිසා අපි දැන් මේ නිබ්බාන මාර්ගය කියන එක තවත් වචනකින් පද ටිකකින් කියනවා නම් මේ භව නසන මග, රාග භව, ද්වේෂ භව, මෝහ භව තමා පෘථග්ජන පුද්ගලයෙක් ජීවත් වෙන ජීවිතය පවත්වාගෙන යන්නට උපකාර වෙන්නේ. ඒ නිසා ඒ බණ අහලා රාග භව, ද්වේෂ භව, මෝහ භව නැති කිරීම තමා බණ අහන්න ඕන. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා කියන්නේ මේ කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම, ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ, රාග, ද්වේෂ, මෝහ හැටියට නිවැරදිව තේරුම් ගන්න ඕන. රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතේ පවතිනවනම්, නැවත නැවත උපදිනවනම්, වඩා වර්ධනය වෙනවනම් ඒ පුද්ගලයා තුළ අර පැවැත්මට උපකාරවන දේ මිසක් මේ සංසාර දුකින් මිදී නිදහස්ව, මේ බැමි තුනෙන් මිදී නිදහස් වන ක්‍රමයක් ඒ පුද්ගලයා තුළ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ බණ අහන්න ඕන, මේ ධර්මය අහන්න ඕන, වෙන මොකකටවත්ම නෙමේ තමන්ගෙම හිතේ නිතරම නිරතුරුවම උපත ලබන රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන අනුසය ඉපදවීම නැති කරන්න. එහෙම නැත්නම් න අනුසේති කියන තත්වයට හිත පිරිසිදු කර ගන්න. මේ සඳහා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුලම ලෝකයාට මේ ධර්මය දේශනා කළේ ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන මාර්ගයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක්. එනිසා මේ බුද්ධ ශාසනය ත්‍රිවිධ ආකාර වූ ශාසනයක් ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. පසු කාලෙක ත්‍රිවිධ වූ ශාසනයක් බුද්ධ ශාසනය හැටියට පසු කාලෙක ප්‍රචලිත වුණා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය. පරියාප්ති ශාසනය කිව්වේ ඒ බුද්ධ වචනය. එහෙම නැත්නම් අර බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වූ මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවම නම් කළ සරියුත් හාමුදුරුව, මහා කට්‍යායන හාමුදුරුව, මොගලන් හාමුදුරුව, මෙහෙම තවත් මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවම එදා හැඳින්වූ අය දේශනා කර ධර්මය බුදුහාමුදුරුව බුද්ධ භාෂිතයක් ලෙස අනුදැන වදාලා නම් ඒ බුද්ධ ශාසනය පරියාප්ති ශාසනය හැටියට විග්‍රහ කළා. ඒ නිසා පරියාප්ති ශාසනය බුද්ධ වචනය විදිහට විග්‍රහ කරන්න පුළුවන්. මේ පරියාප්ති ශාසනය මූල පරියාය සූත්‍රේන සබ්බධම්ම මූල පරියාය විග්‍රහයෙත්, ඒ වගේම ධම්ම පරියාය හැටියට එන සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන්නේ මේ මාර්ගය වඩා සම්පූර්ණ කරගන්න උපකාර වන න්‍යාය තියරි එක. ඒ වගේම සබ්බ ආසබ සංවර පරියාය සූත්‍රයේ නිබ්බේධික පරියාය හැටියට එන සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර ධර්ම 54කුත්, ඒ වගේම ධම්ම අනුධම්ම පරියාය හැටියට එන බොහෝ සූත්‍රවල තියෙන අවසාන අර අනත්ත ලක්ෂණ සූත්‍රය ඇතුළු ධම්ම පරියාය සූත්‍ර ගණනාවකුත් මේ පරියාප්ති ශාසනය හැටියට පසු කාලෙක වෙන් කළා දැන හඳුනාගත්තා. ඒ නිසා මේ පරියාප්ති ශාසනය පංච පරියායකින් යුක්තයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මේ පරියාප්ති ශාසනය නොදැන ප්‍රතිපත්තිය පුරන්න, පූර්ණය කරන්න බෑ. ප්‍රතිපත්තිය කිව්වේ මේ සෝතාපන්න මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහන්ත මාර්ගය පූර්ණය කරගෙන අර දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝජන 10 කඩා බිඳලා ඒ සංයෝජන 10 මිදි නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය විග්‍රහ වෙන්නේ අර පරියාප්ති ශාසනය. ඒ නිසා පරියාප්ති ශාසනය වෙනස් කළොත්, වෙනස් වුණොත්, විකෘති වුණොත් ඒක නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්විදා දේශනා නොකරන කාලයක පිළිවෙතින් පෙළගැසීම කියලා කිව්වත් අර මාර්ග හතර පූර්ණය කරගන්නට උපකාර වන්නා වූ ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් අර පිළිවෙත පූර්ණය කරගන්න මිනිසුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, පරියාප්ති ශාසනය මුලින්ම පළමු කොටම කවුරුත් බෞද්ධ හැටියට තේරුම් ගත යුතුය. පරියාප්ති ශාසනය නිවැරදිව තේරුම් නොගත් කාලෙක අට්ඨධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විග්‍රහ කරන්න බැරි වෙච්ච කාලෙක පරිවර්තකයෝ හෝ අට්ඨකථාකාරයෝ වැරදි විදිහට අවභාවිතයකට පත් කරපු කාර්යක පරියාප්ති ශාසනය නැතිවීමත් සමග ප්‍රතිපත්ති ශාසනය නිවැරදිව පූර්ණය කරගන්නට ක්‍රමයක් නැති වෙනවා. ඒක සිද්ධ වුණා. ඒක අනුරාධපුර යුගයේදීම සිද්ධ වුණා. ප්‍රතිපත්ති ශාසනය පූර්ණය නොකරන කාලයක ප්‍රතිවේද ශාසනය, ඒ කියන්නේ මගපල, ඥායස්ස අධිගමාය කියන. අධිගමාය කිව්වේ සෝතාපට්ටි මාර්ගය ඵලය, සකදාගාමි මාර්ගය ඵලය, අරහන්ත මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, හතර මඟ සතර ඵල පූර්ණය කර ගැනීමයි ප්‍රතිවේද ශාසනය. ඒ මිසක් බුද්ධ දේශනාවේ මේ ධ්‍යාන ලැබීම හෝ අභිඥා ලැබීම හෝ ඉද්ධි ප්‍රාතිහාර්ය පෑම හෝ චේතෝ විමුක්තිය ලැබීම හෝ වෙනත් යම්කම් යම් යම් දේවල් ආදේශනා ප්‍රාතිහාර්ය වගේ දේවල් කිරීම අර ත්‍රිවිධ සංසනයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යනවා කියන්නේ මගඵලලාභීන් අනිවාර්යෙන් විහි කරන්නට උපකාර වන නිවැරදි පිළිවෙත ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට බෞද්ධයන් හැටියට මිනිසුන්ට කියාදීමයි. පාර හෙලි පෙහෙලි කර දීමයි. ඒ නිසා පින්වතුනි, යම් යම් ඓතිහාසික සංසිද්ධීන් නිසා මේ හෙළබිමේ මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ අර ප්‍රතිපත්ති ශාසනය යම් ආකාරයකට අතීතයේ විසුද්ධි මාර්ගය ඇතුළු අටුවා පොත් 17ක් ලිව්වට පස්සේ, අටුවා පොත් 21ක්ම තියෙනවා, බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු පොත් 17කුත්, මහානාම බුද්ධදත්ත ධර්මපාල වගේ හිමිවරුන් ලියපු පොත් 4කුත් ඇතිව පොත් 21ක් අභයගිරියේ තිබුණා. ඉතින් ඒක නිසා මේ මහාවිහාරයේ තිබුණු හෙළ අටුවා විනාශ වුණාට පස්සේ ත්‍රිපිටකය වෙනුවට අර පස්සේ කාලයක ලියපු අටුවා බුද්ධ භාෂිතය හැටියට ගත්තට පස්සේ පරියාප්ති ශාසනයේ ලොකු විකෘතියක් වෙනසක් සිද්ධ වුණා. අපි බෞද්ධයින් හැටියට මේ සියලු දේ නිවැරදිව තේරුම් ගන්න ඕන. එහෙම නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ අතීතයේ කොහොමද මේ නිවන් මඟ බෞද්ධයෙකුට වැහිලා ඒක වෙනස් වෙලා ආගමක් හැටියට භක්තියෙන් විශ්වාසයෙන් අදහන තත්ත්වයකට මේක පත් උනේ කියලා. ඒ නිසා අද මේ අදහන ආගමක විශේෂයෙන්ම බුද්ධ ආගමේ යම් යම් දේවල් අලුතින් එකතු වෙච්ච දේවල් මේවා සිදුවෙන්නට බොහෝ හේතුනේ ඉන්දියාවේදී ඇති වූ වෛතුල්‍යවාදය තන්ත්‍රයානය සහ පළමු කොටම ඇති වුණු අර මහා සාංගික නිකාය කියන නිකායික ප්‍රශ්නයක්. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මාස ගණනක් තුළම පළමු කොටම අර වජ්ජී පුත්‍ර භික්ෂූන් වහන්සේලා දසනමක් යම් යම් ආකාරයෙන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ දැන් තම තමන්ට අවශ්‍ය විදිහට හිතුමතේ කටයුතු කරන්න ඒගොල්ලන්ගෙම සිල්පද පනවගෙන කටයුතු කරන්න පටන් ගත්තා. මේ අනුව එවකට හිටිය පාලකයන් අර දසවස්තුක පජ්ජී පුත්‍ර වික්ඛූන් රටින් පිටුවහල් කළා. මේ පිටුවහල් කරපු දසවස්තුක පජ්ජී පුත්‍ර වික්ඛූන් සාතවාහන රාජයුගයේදී ඉන්දියාවට ගිහිල්ලා මහා සාංගික නිකායක් කියලා නිකායක් අලුතෙන් ඇති කරා. මේ නිකාය වේදයේ ආරම්භය මේකයි. මේ හෙළ රටේ අපේ රටේ සිංහලෙන් ලියපු පොතක් තියෙනවා නිකාය සංග්‍රහය කියලා. මේ නිකාය සංග්‍රහයේ ඔය අතීත සිදුවීම් සියල්ලම යම් ආකාරයකට ගොනු කරලා පෙළගහලා තියෙනවා. ඉතින් ඒක නිසා අද කවුරුත් මේක පැහැදිලිව කියවලා තේරුම් ගන්න ඕන. මේ පරියාප්ති ශාසනය කොහොමද වෙනස් වුණේ? එහෙම නැත්නම් ඒ උතුම් නිර්මල බුද්ධ ධර්මය ආගමක් බවට පත් වුණේ. ඒ ආගමක් බවට පත් වුණේ මේ හෙළබිමේදී නෙමෙයි. ආගමක් බවට පත් වුණේ ඉන්දියාවේදී සාතවාහන යුගයේදී මුල්වරටත්, ඊට පස්සේ කනිෂ්ක රාජ යුගයේදී අශෝක රජුවන්ගේ, ඊට පස්සේ ගුප්ත රාජ යුගවලදී මේ වගේ ආගමක් ඉන්දියාවේදී ඇති වුණා. ඉන්දියාවේ උපනිෂද් ධර්මය, ජෛනාගම, වේදාගම, ශිවාගම, පතංජලි ආගම මේ වගේ ආගම් බොහොම බහුල වශයෙන් ඔය මුල් යුගයේදී ක්‍රියාත්මක වුණා. නමුත් මේ ආගම්වාදීන්ට අර මහා සාංගික නිකායෙන් ගෙන ආපු බුදුහාමුදුරන්ගේ අර ශ්‍රාවකයන් හැටියට ආපු දසවස්තුක වජ්ජී පුත්‍ර වික්ඛූන් වහන්සේලාගේ දේවල් අලුත් දෙයක් වුණ නිසා ඒ අය අර බොහෝ වෙනත් ඒ දේව ආගම් සංකල්ප අත්හැරලා මහා සාංගික නිකායට ඇතුළත් වෙලා ඊට පස්සේ ඉන්දියාවේදී මේ වෛතුල්‍ය වාදය, තන්ත්‍ර වාදය මේ වගේ අලුත්ම දෙයක් ඉන්දියාවේදී ඇති කරගත්තා. ඒ නිසා දැන් හෙළබිමේ බුදුහාමුදුරුව අවුරුදු පිරිනිවන් පහලා අවුරුදු 456ක් යන තැන හෙළබිමේදී ඒ බුද්ධ භාෂිතය ත්‍රිපිටකය අකුරෙන් ලිව්වා. මේ මාගදී භාෂාවට බුදුහාමුදුරුව දේශනා කර අදාළ ධර්මය පෙළ දහම හැටියට කටවචනයෙන් වනපොත් කරගෙන අවුරුදු 456ක්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආවා. ලේඛනගත කළේ නෑ මේ උතුම් බුද්ධ ධර්මය. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 456කට පස්සේ කෑගල්ලේ මාතුල අලුලෙනේදී පළමුණ වරට මේ බුද්ධ භාෂිතය සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු සිංහල පංහිලෙන් තල්පත්වල ලිව්වා. මාගදී භාෂාවට අකුරු තිබුණේ නෑ. ශබ්ද සංඥා පමණයි තියෙන. මේ සියලු දේ ඔබ හැම දැනගත යුතු නිසයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ නිසා පළමුවන වරට ඒ අවුරුදු 456ක් කටවචනයෙන් පවත්වගෙන ආපු ඒ පෙළ දහම බුද්ධ භාෂිතය මාගදී ශබ්ද සංඥා සිංහල අකුරෙන් ලේඛනගත කළා. ඒවා එදා ඉඳන් අද වෙනකම් ඒ තල්පත්වල ලේඛනගත කරලා කියවගෙන පාත්වගෙන ආවා. නමුත් මීට සමගාමීව මේ දසවස්තුක වජ්ජීපුත්‍ර භික්ෂූන් වහන්සේලා ඒ වගේම ඉන්දියාවේදී මහා සාංගික නිකායේ ආරම්භකයන් වූ නාගර්ජුන පාදයන් වහන්සේ පළවෙනි කිස්තුපූර්ව පළවෙනි සතවර්ෂයේ වගේ කාලෙක සාතවාහන රජපරපුරේ අවසාන කාලේ මේ මාගදී ත්‍රිපිටකයට අමතරව ඉන්දියාවේදී වෛතුල්‍ය වාදී ත්‍රිපිටකයක් ලිව්වා. ඒවා ලිව්වේ සංස්කෘත භාෂාවේ. මේවා ඉන්දියාවේ අර වෛතුල්‍යවාදීන් තන්ත්‍රයානිකයන් මහා සාංගික නිකායේ අය ඒ අයගේ ත්‍රිපිටකයක් හැටියට ඉන්දියාවේ පාත්වගෙන ඊට වසර 200කට ඉතර පස්සේ කනිෂ්ක රාජ යුගයේදී ඉන්දියාවේදී මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතර සූත්‍රය, එවැගේම ප්‍රඥාපාරමිතා ඇතුළු පාරමිතා සූත්‍ර 21ක් සහ තවත් සූත්‍ර කීපයක් අර අභිධම්ම සමුච්චය වගේ සූත්‍ර කීපයක් ඇති කරලා ඉන්දියාවේ වෙනම සංස්කෘත භාෂාවෙන් ලියපු අකුරෙන් සංස්කෘත අකුරෙන් ලියපු ත්‍රිපිටකයක් මහා සාංගික නිකායේ පාත්වගෙන ආවා. ඒවා බොහෝ දුරට තිබුණේ අර බුදුහාමුදුරන්ගේ වචන පදවැල් වලට සමාන පදවැල්මයි. පදවැල් වල සමානතාවයක් තිබුණු නිසා ඒවත් මහා සාංගික නිකායකෙන් කිව්වා ඒවත් බුද්ධ භාෂිතය කියලා. මේ අනුව මේ වෛතුල්‍යවාදීන් අභයගිරිය වළගම්බා රජුරෝ ඇති කළාට පස්සේ මේ හෙළබිමට අර අභයගිරිවාසීන් වෛතුල්‍යවාදීන් වෙනමම ඇවිල්ලා වෛතුල්‍යවාදී නිකායක් ඇති කරගෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් රජදරුවන්ගෙන් යම් යම් පහසුකම් වරදාන ලබා ගත්තා. මෙතෙන්දි තමා ආගමක් බවට ලංකාවේ පටන් ගත්තේ. එතෙක් මහා විහාරික යෝගාව තිබුණේ මේ නිවන් දකින මාර්ග පිළිවෙත. අර පරියාප්ති ශාසනය නිවැරදි නිර්මල පිරිසිදු දහම. ඊට පස්සේ තමයි ගැටලුවක් ප්‍රශ්නයක් ආවේ. දැන් මහාවිහාරේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු හෙළාටුවා සහ පරියාප්ති ශාසනයට අදාළ ත්‍රිපිටක පොත්. අභයගිරියේ තියෙනවා වෛතුල්‍යවාදී තන්ත්‍රවාදී මහා සාංගික වෙනම ත්‍රිපිටකය. මෙතෙන්දී අර සිරිසංගබෝ රජුරුවන්ට පස්සේ ගෝඨාභය රජුරුව රජ වුණාම මෙතෙන්දී මේ පන්සල් දෙකම නිකාය දෙකම මහාවිහාරයත් අභයගිරියත් අතර තරගයක් ඇති වුණා. මිනිසුන්ව තම තමන්ගේ පැත්තට තම තමන්ගේ නිකායට හරවා ගන්න. මෙතෙන්දී රජුරුවන්ටත් ගෝඨාභය රජුරුවන්ටත් මේක ගැටලුවක් වෙලා මේ සියල්ල මම මේ කියන දේවල් සියල්ල මහාවංශයේ ලිඛිතව ලේඛනගත කරලා තියෙන දේවල්. ඒ වගේම තව බොහෝ විද්වතුන් මේ සියල්ල මුල් කාලේ මේ වෙනස් වීම ප්‍රකාශ කළා. නමුත් ඊට පස්සේ මේ සියල්ල වෙනස් වෙලා මහාවිහාරයේ තිබුණු සියලු පොත්පත් විනාශ කළාට පස්සේ අභයගිරියේ තිබුණු සියලු පොත්පත්ත් කොටාභය රජවංග කාලේ පුච්චලා විනාශ කළා මුලින්ම. එනිසා ඒ ගෝඨාභය රජු විසින් ඇමතියෙකු පත් කළා, කොමිසමක් දාලා ඒ සියලු වෛතුල්‍යවාදී පොත්පත්, තන්ත්‍රයානික පොත්පත් සියලු දේ ගිනිබත් කළා, පුච්චලා විනාශ කළා. ඒකට එකට එක කිරීමක් තම වශයෙන් තමයි බුද්ධඝෝෂ හාමුදුරුව මහාවිහාරයට ඇවිල්ලා මහාවිහාරයේ තිබුණු ඒ නිර්මල පටිආප්ති ශාසනයෙන් අඩක් කොටසක් වූ හෙළ අටුවා පොත් අරගෙන තමන්ට ගැළපෙන ලෙස පරිවර්තනය කරලා ඊට පස්සේ අවුරුදු පහකට පමණ පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 921කට පස්සේ මහාවිහාරයේ තිබුණු සියලු දේ ගිනිබත් කළා. ඊට පස්සේ හෙළබිමේ ඉතුරු වුණේ අභයගිරියේ පස්සේ ඉන්දියාවෙන් නැවත ගෙන ආපු වෛතුල්‍යවාදී පොත්පත් සහ බුද්ධඝෝෂ ඇතුළු අර අනිකුත් අටුවාකාරයෝ ලියපු, පසුව ලියපු, පසුව පරිවර්තනය කරපු පොත් 21කුත් පමා තමයි ඉතුරු වුණේ. පොළොන්නරු යුගයේ වෙනකොට මේ සියල්ල වෙන කිසිවක් තිබුණේ නැහැ. හැබැයි කෑගල්ලේ මාතුල අලුලෙනේ අර මුල් ත්‍රිපිටකය ආරක්ෂා වෙලා තිබුණා. මේක නිසා මේ පරියාප්ති ශාසනය යම් ආකාරයකට විනාශ වීම නිසා හෙළදිව වැසියන්ට මේ ප්‍රතිපත්තිය පුරන්නට, ඒ වගේම ප්‍රතිවේද ශාසනය පූර්ණ කරගන්නට මගපල ලබන්නට තිබුණු පාර මාර්ගය පිළිවෙත ඇහිරිලා ගියා. ඊට පස්සේ කාලයක් යනකොට මේ ත්‍රිපිටකයේ තිබුණු මාගදී අකුරු පදවැල්, ඒ පදවැල් ශබ්ද සංඥා වල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිතා විග්‍රහ කරන්නට දක්ෂ සිව්පිලිසිඹියාපත් ලක්ෂක්තියක් ඇති කෙනෙක් නොසිටිය නිසා ඒවට පසු කාලෙක පදපරම අර්ථයක් ඇතුව යම් නම් අය අටුවා කතා ලිව්වා. ඒවා දඹදෙණි යුගයේ ලියපු බොහෝ පොත්පත්වලත් මේක තියෙනවා. ඒ නිසා අර පරියාප්ති ශාසනය අභාවයට ගියා, අවභාවිතයට ගියා, ප්‍රතිපත්ති ශාසනය විනාශ වුණා, ප්‍රතිවේද ශාසනය මගඵල ලැබීම නැති වුණා. දැන් යලිත් මේ ත්‍රිපිටකය, නිර්මල ත්‍රිපිටකය නැවත අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව නිවන් මඟ විවුර්ත කරන හැටියට, විවුර්ත වෙන හැටියට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ සංදේශනාව, සංදිස්සේති, සමාධිපේති, සමුච්ඡේදේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හත ඇතුළුව, හතර ඇතුළුව අර චූලහත්ති පදෝපම සූත්‍රයේ තියෙන විග්‍රහය, ඒ වගේම මදුපිණ්ඩික සූත්‍රයේ, රතවිනීත සූත්‍රයේ තියෙන මේ සංදේශේති, සම්මාදපේති, සමුච්ඡේදේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර ඇසුරෙන් සංදේශනාව විග්‍රහ කරා. ඒ වගේම බාලපඬිත සූත්‍රය, ආදිත්‍ය පරියාය සූත්‍රය, දේවදූත සූත්‍රය, මේ වගේ තව නොයෙකුත් සූත්‍ර ඇසුරෙන් මේ ද්වතාවය සහ ද්වතා අනුස්සතිය විග්‍රහ කළා. ඒ වගේම ත්‍රිපරිවර්තය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සම්පාද ධර්මය, පින කුසලය, මේ වගේ මූලික දේශනා සඳහා මේ පසුගිය කාලය තුළ අඩුමාසයෙන් ධර්මදේශනා 1200ක් විතර මේ පරියාප්ති ශාසනය ප්‍රතිපත්තිය නිවැරදිව පුරවා ගන්නට පූර්ණය කර ගන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය දේශනා කරවදා. ඉතින් පින්වතුනි දැන් තම තමන් මේ පරියාප්ති ශාසනය නොදැන ප්‍රතිපත්ති ශාසනය පූර්ණය කරගන්න බෑ. ප්‍රතිපත්ති ශාසනයත් පරියාප්ති ශාසනයත් දෙකම නිවැරදිව පූර්ණය කර නොගෙන මගඵල ලබන්නට ප්‍රතිවේද ශාසනය පූර්ණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගත යුතු මූලික දෙයක් තියෙනවා. ආගම සහ ධර්මය එකක් නෙමේ දෙකක්. භක්තිය සහ ශ්‍රද්ධාව එකක් නෙමේ දෙකක්. ඒ වගේම සම්මතය සහ පරමාර්ථ ධර්මය එකක් නෙමේ දෙකක්. අපි මේ පරමාර්ථ ධර්මයන් සම්මත ධර්මයන් අතර වෙනසත් භක්තිය සහ ශ්‍රද්ධාව අතර වෙනසත් නිවැරදිව යමෙක් තේරුම් ගත්තොත් මේ ආගමත් ධර්මයන් අතර වෙනස තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද මම බොහොම කෙටියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භක්තිය සහ ශ්‍රද්ධාව කියන දෙක සම්මතය සහ පරමාර්ථ ධර්මය කියන දෙක ධර්තාවය දෙපැත්ත පිළිබඳ බොහොම කෙටි විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු. මේ භක්තිය කියන්නේ විශ්වාසයක් ඇදහිල්ලක් අන්ද භක්තියක්. බාහිර බලවේගයක් අපිට විමුක්තිය උදාකර දෙයි. අර දෙවියෙක් බලධාරියෙක් විශ්වකර්මයෙක් අපි එක්ක දෙවියෙකුට දේවාලවලට ගිහිල්ලා ඒ වගේම යම් යම් බෝගස්ගාව යම් යම් ගස්ගාව යම් යම් පුද්ගලයන්ගෙන් යමක් ඉල්ලනවා ප්‍රාර්ථනා කරනවා යදිනවා පඳුරු බඳිනවා ඉල්ලනවා පූජාවට්ටි දිදී ඉල්ලනවා. මේ සියලු දේ භක්තියෙන් කරන දේවල්. මේ භක්තියෙන් කරන ඒ පිළිවෙත් නිසා තමන් දන්නේම නැතුව මේ පඤ්චස්කන්ධයම උපාදානය කරගන්න එක පැත්තකින්. එක පැත්තකින් මේ වගේ අර බාහිර බලවේගකින් ඉල්ලන්න යදින්න පුරුදු වුණාම ප්‍රාර්ථනා කරන්න වැඳලා පුදලා ඉල්ලන්න පටන් ගත්තාම තමන් දන්නේම නැතුව තමන් ණය වෙනවා. ඒ වගේම තමන්ගේ තියෙන පාරිශුද්ධ තත්වය පිරිසිදු බව නැති වෙනවා. ඒ නිසා ඒ භක්තිය අන්ධ භක්තියක් බවට පත් වෙන නිසා මේ නිවනට භක්තිය බලවත්ම පාදකයක්. බුදුහාමුදුරුවෝ මේක බොහෝ තැන්වලදී ප්‍රකාශ කළා. මේ භක්තියෙන් අන්ධ භක්තියෙන් බාහිර බලවේගයක් විශ්වාස කළා වැඳුම් පිදුම් වැඳුම් පැටුම් කිරීම දේව ආගමික සංකල්පයක්. නමුත් මහා සාංගික නිකාය ආරම්භ කළ දවසේ පටන් අද වෙනකම්ම මහායානිකයන් කියන කොටස බුදුහාමුදුරුවන්ගේ අර ශක්තිය ලබාගෙන බුද්ධ ශක්තියට අනුගත වෙලා තමන් තුළින් ආත්ම විශ්වාසයක් ඇති කරගෙන තමන්ගේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්නවා වෙනුවට සචිත්ත පරියෝධපණං කියන තත්වය ඇති කරගන්නවා වෙනුවට කලේ කරන්නේ බාහිර බලවේගකින් නිවන ඉල්ලනවා. එනිසා කිසිම බාහිර බලවේගයකට භක්තියෙන් විශ්වාසයෙන් වැන්දට පිටුවට යදුවට පැතුවට මේ තමන්ගේ අධ්‍යාත්මය පිරිසිදු වෙන්නේ නැත්නම් එතන පිරිසිදු වීමක් නැති නිසා විමුක්තියක් නැහැ. නිවනක් නැහැ. ඉතින් ඒක නිසා ණය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ පංචස්කන්ධය උපාදානීය කර ගැනීම නිසා අර සංයෝජන 10ම අලුත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් භක්තියෙන් කටයුතු කරනවා නම් ඒ භක්තියෙන් කටයුතු කරන හැම මොහොතකම තමන් අර නිවන නිවන් මාර්ගයෙන් ඉවත් වෙනවා. තමන්ගේ තියෙන ශක්තිය බිලි දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ශක්තිය නැති කරගෙන බාහිර බලවේගයකට පුද පූජා කරලා ඉල්ලනවා. නිවන ඉල්ලනවා. අද මිනිස්සු පුරුදු කරලා තියෙන්නේ අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියන තියෙන දේවල් නිසා පැහැදිලිවම බාහිර බලවේගකින් තමයි නිවන මිනිසුන්ට ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි මේ නිවන නෙමෙයි ඉල්ලන්නේ මහා සාංගික නිකායේ අධර්ම පුණ්ඩරික සූත්‍රයේ මහායාන ආගම්වලත් ඉල්ලන්නේ අර බෝසත් පෙරුම් පුරන්න පුළුවන් තත්වයකට තමන්ව පත් කරවන්න කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මේ නිවන පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. මේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබූ වර්තමාන මොහොතේම අපේ හිත පිරිසිදු කරගෙන අපේ හිතේ තියෙන ශක්තිය මතු කරගෙන අපි අර කුණු කිලුටු කෙලස් කටි වර්තමාන මොහොතේදීම අයින් කරලා වර්තමාන මොහොතේදීම මේ හිත පිරිසිදු කරගෙන බුද්ධ ශක්තියට අනුගත වීම කුයි. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සද්දෝ හෝති, එහෙම නැත්නම් සද්දා කියන එක බුද්ධ දේශනාවේ මොන ආකාරයටද අනුදැන වදාළේ කියන එක. බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍රවල තියෙනවා මේක පැහැදිලි කරන. යම් කිසි කෙනෙක් හේතුඵල ධර්මයට බහගලපා බලා වැරදි දේ අයින් කරනවා නම් හරි දේ කරනවා නම් ණය විනයට ගලපා බලා ණයෙන් මිදී නිදහස් වෙනවා නම් ණය වෙන කරුණු කටයුතු නොකරනවා නම් එවෙන් ඉවත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බල මතු වෙනවා. ඒ නිසා භක්තියෙන් කොච්චර වැන්දත් පිටුවත් යදුවත් පැතුවත් පූජා පැවැත්තුවත් මේ භක්තිය මිසක සද්ධාව මතු වෙන්නේ නැහැ. මේක පසුකාලීනව මේ භක්තියක් සද්ධාවක් අතර වෙනසක් තියෙන බව බොහෝ පසුකාලීනව අටුවාලියපු පුද්ගලයෝ තේරුම් ගත්තා. විසුද්ධි මාර්ගයට පාළි විසුද්ධි මාර්ගයට පස්සේ කාලෙක අටුවාවක් ලියපු පණ්ඩිත කෙනෙක් මේ සද්ධා කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ සද්ධාව කියන එක එකක් නිසා දෙකක් නෑ. දෙආකාරයක සද්ධාවක් ත්‍රිපිටකයේ බුද්ධ ධර්මයේ කොතනකවත් සඳහනක් නැහැ. නමුත් අද සම්මත බුද්ධ ආගමේ මේ සද්ධා කියන එක දෙකකට බෙදලා තියෙනවා. අර විසුද්ධි මාර්ග අටුවාවට සිංහල අටුවාවක් ලිව්වට පස්සේ ඒ අනුව අද බෞද්ධයෝ සම්මත සම්ප්‍රදායික දේශකයෝ ඒ වගේම උගන්නන තැන්වලත් පිටිවෙන්වල දහම් පාසල්වලත් මේ අකරවතී සද්ධා අමූලක සද්ධා කියලා කොටස් දෙකකට බෙදන්නේ අර භක්තියයි සද්ධාවයි එකතු කරන්නට කළ උපක්‍රමයක් අටුවාකාරයෝ ලියපු නිසයි. නමුත් බුද්ධ දේශනාවේ කොතනකවත්ම කිසිම ආකාරයකින් මේ සද්ධාස කුලපුත්තස සද්ධර්මය සද්ධා ඉන්ද්‍රිය සද්ධා බල සද්වස්සානි සද්සති සද්ධා කියන වචනේ කොතනකවත් ඒ විදිහට ඔය පස්සේ අටුවාකාරයෝ ලියපු ආකාරයට දෙකකට බෙදන්නත් බෑ බෙදලත් නෑ. නමුත් අර ආගමයි ධර්මයයි එකතු කරන්න එකක් වගේ පෙන්නන්න කරපු යම් උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට තමා අර පස්සේ කියපු අටුවා ටීකාවල මේ අමූලක සද්ධා අකරවටී සද්ධා කියන කොටස් දෙකකට විතරක් තියෙන්නේ. එකින් එකක් භක්තියට කිට්ටු වෙනවා, අනික ශ්‍රද්ධාවට කිට්ටු වෙනවා. නමුත් ඒ අකරවතී ශ්‍රද්ධා අමූලක ශ්‍රද්ධා කියන දෙකේම නියම නිවැරදි සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න, ශ්‍රද්ධා බල තමා තුළ ඇති කරගන්න උපකාර වන ක්‍රියාමාර්ගය පිළිවෙත ප්‍රතිපදාව කොතනකවත් පෙන්නලා දීලා නැහැ. වචනයක් පදවලා පමණයි. නමුත් බුද්ධ දේශනාවේ පැහැදිලිව පිරිසිදුව යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ සද්ධා ඉන්ද්‍රිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. යෝ ධම්මෝ කිව්වේ හේතුඵල ධාමයට බහා ගලපාපලා ඒ හේතුව වැරදිනම් ඵලය වැරදි නිසා හේතුව වැරදිනම් ඵලය කර්මයක් හැටියට තමන්ට උරුම වන නිසා අනුන්ටත් අයහපතක් වන නිසා හේතුඵල ධාමයට බහා ගලපාපලා වැරදි හේතුෙන් මිදී නිදහස් වීමත් ඒ වගේම ණය විනයට සසඳා බලා තමන් කරන කියන හිතන දේ නිසා ණයෙන් මිදී නිදහස් වෙනවා නම් සංසාර ණය කන දිනුවෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක කරන්නටත් ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැතුව අලුතෙන් ණය වෙනවා නම් ඒක නොකර අත්හරින්නටත් කීම සද්දස්ස කුලපුත්තස්ස වීම හැටියට සද්ධා ඉන්ද්‍රිය සද්ධා බල මතුවෙන හැටියට කටයුතු කිරීම ලෙස භාවිතයට ගැනීම ලෙස පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා හැම බෞද්ධයෙක්ම තේරුම් ගන්න ඕන තමන් මගඵල ලබන්න නම් නිවන් දකින්න නම් බණ අහලා මේ හේතුඵල ධම්ම යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. යෝ පටිච්ච සමුප්පාදං පස්සති කිව්වේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා පසක් කොට නිවැරදි දේ දැකගෙන ණය විනයට සසඳා බලා පසක් කොට ණයෙන් මිදී නිදහස් වෙන මාර්ගය දැනගත්තා නම් අන්න ඒ පුද්ගලයා සෝ ධම්මං පස්සති. ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨි කියන තත්වයට පත් වුණු සද්දස්ස කුල පුත්තස්සේකු සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු වූ කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව වෙන මුණ ක්‍රියාවකින්වත් කෙනෙකුට සද්දස්ස කුල පුත්තස්ස වෙන්න බෑ. සද්දා ඉන්ද්‍රිය මතු වෙන්නේ නැහැ. සද්දෝ හෝති වෙන්නේ නැහැ. සද් වස්සානි කියන තත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ භක්තිය කියන එක බාහිර බලවේගයකට විශ්වාසයෙන් භක්තියෙන් බැඳෙන දෙයක්. ඒක කිසිසේත්ම නිවනට උපකාර වන දෙයක් නෙමේ, නිවනට බාධා වන දෙයක්. ඒක නිවැරදිව යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට මේ ආගමේ ධර්මයේ තියෙන වෙනස තේරුම් ගන්න පුළුවන්. සද්ධාවේ භක්තියේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම යම් පුතග්ජන පුද්ගලයෙක් අර භක්තියෙන් පින්කමක් කරන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට අර සද්දස්ස කුල පුත්තස්ස නොවුනොත්, සද්දා ඉන්ද්‍රිය මතු නොවුනොත්, මේ ධර්මය නිවැරදිව තේරුම් නොගත්තොත් ඒ පින පුඤ්ඤාභිසංකාරයක් හැටියට අර කාමලෝකවල සුගතිලෝකවල ඉපදෙන්නට අතරමං වෙන්නට කටයුතු කිරීමක් සිදුවෙනවා මිසක් ඒ පින කුසලයක් බවට පත් කරගන්නට බෑ. ඒ නිසා බුද්ධ දේශනාවට අනුව පින්කමක් කළ යුත්තේ කුසලයක් බවට පත් කරගන්න. පින මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ධර්මඥානයක් ධර්ම අවබෝධයක් අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති නැතුව පින කුසලයක් බවට පත් කරගන්න කෙනෙකුට යථාභූත ඥාන දර්ශනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවනට මඟ විවුර්ත කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අද බුද්ධාගමේ බොහෝ තැන්වල නොයෙකුත් ආකාර වූ අර භක්තියෙන් මුලා වූ මිනිසුන්ව මේ නොයෙකුත් ආකාරයේ පුද පූජා කරලා අර භක්තියෙන් බැම්මකට ඉර කරගෙන හැබැයි ඔය දෙපිරිසම ණය වෙනවා. ඔය භක්තියෙන් පුද පූජා සංවිධානය කරන පුද පූජා කරන්නට මිනිසුන්ට මඟ පෙන්වන මේ නිවනයි කියලා පුද පූජා කරන මිනිස්සු ණය වෙනවා. ඒ වගේම ඒ පුද පූජාවලට අර මෝඩ ගුඩ භක්තියෙන් සම්බන්ධ වෙන සහභාගී වෙන අය ඒ පුද පූජා කරලා යම් යම් දේ ඉල්ලනකොට ප්‍රාර්ථනා කරනකොට යාඥා කරනකොට ඒ පුද්ගලයොත් පංචස්කන්ධයේ උපාදානය කරගන්න නිසා ඒ පුද්ගලයොත් මාර්යට ණය වෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවේ මුල් බුදු දහමේ කොහේවත් වැඳුම් පිදුම් යදුම් පැතුම් කියන දේ තිබුණේ නැහැ. හැබැයි බුදුහාමුදුරුව මල් පූජා කරන්න එපැයි කිව්වේ නැහැ. මල් පූජා කරන්න කිව්වේ අර අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න. දැන් කවුරුත් දන්නවා පැහැදිලිවම මල් පූජා කරනකොට ගාථාවක් කියනවා. පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශභාවක්. මේක තමයි අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ සම්මතයෙන් මල් පූජා කර මිනිස්සු හිටිය සමාජයකටයි මේ යථා ධර්මය කියා දුන්නේ. මල් පූජා කිරීම සම්මතයෙන් තිබුණු නිසා බුදුහාමුදුරුවෝ ඒක වළක්වන්න නවත්තන්න ගියේ නැහැ. හැබැයි ඒ මල් පූජා කරන්න කිව්වේ පුප්පම් විලාය පිපුණු මල පරවලා යන්න වගේ මේ කායෝ තථා යාති මේ අපි මේ ක්‍රියාත්මක කරන මේ පංචස්කන්ධය භාවිත කරමින් මේ ජීවත් වෙනකොට මේකටත් උරුම වන දේ තේරුම් ගන්න අර මල වගේ මේකත් විනාශ වෙලා යනවා මේකත් නැති වෙලා යනවා ඒ නිසා මේ ධර්මතාවය තේරුම් ගන්න පහසු වෙන විදිහට බුදුහාමුදුරුවෝ ඒ මල් පූජා කිරීම අලුත් අර්ථ ධර්ම නිරුක්ති සහිතව පුබ්බේ අනනුසුතේසු ධම්මේසු හැටියට මිනිසුන්ට විග්‍රහ කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සමාජ සම්මතයෙන් මිනිස්සු කරපු බොහෝ දේවල් සිල් ගැනීම, භාවනා කිරීම, මල් පූජා කිරීම, ඒ වගේම බමුණු අර වැහි කාලේ බස් විසුවා. ඒ සියලු දේ බුදුහාමුදුරුවෝ අලුත් අර්ථයක් ඇතුව පුබ්බේ අනනුසුතේසු ධම්මේසු හැටියට අර ප්‍රතිපත්තිය පූර්ණය කරගන්න මගඵල ලබා ගන්නට උපකාර වන ආකාරයට අලුතෙන් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මිනිසුන්ට දේශනා කරවතාලු. ඒ මිසක් ඒවා බුදුහාමුදුරුවෝ අර කරගෙන ගිය සම්මත ආකාරය ඒ ආකාරයෙන්ම කිරීමට කොහේවත් කිව්වේ නැහැ. අලුත් අර්ථයක් ධර්මයක් නිරුක්ති දේශනා කළා. ඒ සියලු දේ දේශනා කළේ මේ ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන මගඵල සාක්ෂාත් කරගන්න ප්‍රතිවේද ශාසනය පාත් ගන්න. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන් තේරුම් ගන්න ඕන මේ භක්තිය සද්ධාවත් එකක් නෙමේ, සම්මතියත් පරමාර්ථයත් එකක් නෙමේ. ඒ අනුවම ආගමත් ධර්මයත් එකක් නෙමේ. බුදුහාමුදුරුවෝ කිසි දවසක ආගම් කාරයෙක් වුණා නම් අර එදා තිබුණු ආගම් 62ම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ඒ කිසිදු ආගමක බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ. භව උදුරා දමන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා අදටත් මේ රටේ ලෝකේ තියෙන සියලු ආගම්වල තියෙන්නේ පැවැත්ම යහපත්සේ පවත්වාගෙන ඉදිරියට ගෙන යන ක්‍රමයක්. අපි ඒක අගය කළ යුතුයි. නමුත් තේරුම් ගත යුතුයි බෞද්ධයෙක් හැටියට අපි මේ ලැබුණු අවස්ථාවේදී පැවැත්ම, මේ දුක් පැවැත්ම දිගින් දිගටම මේ ආකාරයට පවත්වාගෙන යන දෙයක් කරනවද? එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් සදාතම මිදී නිදහස් වන මේ නිවැරදි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන්නට කටයුතු කරනවා. මේ තීරණය ගැනීමයි බෞද්ධයෙක් හැටියට ඔබ විසින් මේ ධර්මය යථා පරිදි තේරුම් ගත යුත්තේ. මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. මේ ධර්මය භාවිතයට ගත යුත්තේ. හේතුඵල ධර්මයට බහා ගලපා බලා වැරදි හේතුවෙන් මිදී නිදහස් වන්නටත්, ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහස් වන ක්‍රියාකාරකම් කරන්නට. ඒ අනුව ඔබ නියම නිවැරදි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වේ. එහෙම නැත්නම් ඔබට නිවන් මඟ තවත් ළඟ නැහැ. තවදුර ගමනක් යන්න සිද්ධ වේ. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා කෙනෙකුට යම් ප්‍රශ්නයක් අහනවා. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ මයික් එකක් තියෙනවා, FM මයික් එකක්. එකට ප්‍රශ්න අහන්න ඕන.
අවසරයි අරහතුන් වහන්ස, ප්‍රිය කැමැත්ත සහ කැමැත්ත දෙකක්ද එකක්ද?
මොකද්ද
ප්‍රිය කැමැත්ත සහ කැමැත්ත කියන එක එකක්ද දෙකක්ද?
දෙකක්. දැන් ඡන්දයයි ඡන්ද රාගයයි. ඡන්ද රාගය ප්‍රිය කැමැත්ත. කැමැත්ත ඡන්දා ඡන්දය සතර ඉද්ධිපාදවලත් කැමැත්ත තියෙන. මුංචිතු කම්මතා ඥානය කියලා ඥානයක් තියෙන. කැමැත්තෙන්ම වැරදිදේ අත්හරින, වැරදිදෙයින් මිදී නිදහස් වෙන කැමැත්ත මුංචිතු කම්මතා ඥානය. නමුත් අර ඡන්ද රාගය කියන එක ඒ ප්‍රිය මනාපදේට නැවත නැවත යලි යලිත් මතු මතුත් ඇලෙන අල්ලා ගන්නා, ඒ අයිති කර ගන්නා, උපාදානය කර ගන්නට ඇතිවන කැමැත්ත. එනිසා කැමැත්ත නිවන්ට ඕනේ. හැබැයි ප්‍රිය කැමැත්ත, ප්‍රිය මනාප කැමැත්ත නිවනට බාධකය. කැමැත්ත නිවනට ඕනේ. මොකටද? වැරදි දේ වැරදි බව දැනගෙන වැරදි දෙයින් කැමැත්තෙන්ම මිදී නිදහස් වෙන්න කැමැත්ත ඕනේ. ඒක නිසා දෙක. ඡන්දයයි ඡන්ද රාගයයි. මාගේ දිභාෂාව වචන දෙක.
ඔබ වහන්සේට දීර්ඝායු.
අවසරයි අරහතන් වහන්ස, යම් රූපයක් පටිච්ච වෙලා සමුදය හටගත්තාම ඒ නිරෝධ කළ යුතුයි.
ඒක නිරෝධ කරන්න බෑ. සමුදය හටගත්තොත් වය වෙනවා. ආ, මේ සමුදය උපදින්නට පෙර අර අනුපාද සමුදය උපාද වෙන්නට පෙර නිරෝධ කළ යුතු. සම්බන්ධයක් ඇති වුණාට පස්සේ නිරෝධ කරන්න බෑ. දැන් ඔය මහත්තයාට මං උදාහරණයක් කියන්න. දැන් ඔන්න ඇහෙන් දැක්කා ප්‍රිය මනාප රූපයක්. ඒ රූපයට අපි කැමැත්තක් ඇති වෙලා ඒ රූපයට තණ්හාවක් ඇති වෙලා යම් සංචේතනා කරලා සංකාරයක් කරලා සම්බන්ධයක් ඇති වුණොත් දැන් සම්බන්ධය ඇති වුණාට පස්සේ නිරෝධ කරන්න බෑ. කොතනදීද නිරෝධ කරන්න ඕන? දැන් ඔන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සු සම්පස්සජා වේතනා. එතින් දෙනකන් උත් පුළුවන්. වේදනාවකුත් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි අර සමුදය නිරෝධ කළ යුත්තේ ඒ ප්‍රියමනාප රූපයට සංචේතනා පැවැත්වීමයි රෝධ ගැසීම. සම්පස්ස වීමයි රෝධ ගැසීම. එතකොට රූපේ දැක්කා සංචේතනා පවත්වනවා, සම්පස්ස වෙන්න යනවා. සංචේතනා නිරෝධ කරන්න පුළුවන්, සම්පස්ස නිරෝධ කරන්න පුළුවන්. ඒ අනුව අර ආහාර සමුදයෝ, පස්ස සමුදයෝ, සංකාර සමුදයෝ, අර සංකාර නිරෝධෝ සමුදය උපදින්නේ නැහැ. ඒ නිසා සමුදය ඉපදුනොත්, සම්බන්ධයක් ඉපදුනොත් සමුදය ධම්මාව වය ධම්මා. ආයි ඒක වැය වෙලා යනවා. හැබැයි ඒකට දවස් ගණනක්, දවස් හතක් කල්යනෝ. හැබැයි සමුදය උපදින්නට පෙර සමුදය නිරෝධ කළොත් අනුපාද නිරෝධ කළොත් ඒ මොහොතෙම නිබ්බාන ගාමී වෙනවා. බැම්මෙන් විදී නිදහස් වෙනවා. අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. තියෙන අනුසය අතීතේ එකතු කරගෙන පහියන්ති වෙනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන සමුදය බිහිවෙන්නට පෙර සමුදය වෙන්නට පෙර සං උදය වෙන්නට පෙරයි නිරෝධ කළ යුත්තේ. ඊට ඉස්සෙල්ලා ඊට පස්සේ නිරෝධ කරාට වැඩක් නැහැ. සංකාරයක් ඇවිල්ලා සංචේතනාවක් පවත්වලා සම්පස්ස වෙන අවස්ථාවේ තමයි නිරෝධ කළ හැක්කේ කළ යුත්තේ. ඊට පස්සේ ඒක කරන්න බෑ.
අරහතුන් වහන්සේ අවසරයි. ඇයි අපිට ගියාත්මලේවා අමතක? ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවන්ට අවුරුදු ලක්ෂ ගානකේව මතකයි. ඒත් ඇයි අපිට අමතක? දෙවිවරුන්ට පවා මතකයි.
ඔව් ඒක ඇත්ත. දැන් මේ රාගය, ద్వේෂය වගේම මෝහය නිසා අර අතීතය අහෝසින් අතීත මද්දානම් වෙනවා. අතීතය අමතක වෙනවා. දැන් යම් කිසි කෙනෙකුට මිනිහෙක් හැටියට ඉපදුණු තමන්ගේ මේ මෝහය කියන එක නැති කරගත්තොත් ඒ පුද්ගලයා න මෝහ කියන තත්වයටපත් වුණොත් මෝහය නැති වුණා. මෝහය නැති වූ ගමන්ම ඒ පුද්ගලයාට ඥානයක් බුද්ධ ඥානයක් මතුවෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. එතකොට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්න නම් මෝහය කියන එක නැති කරන්න ඕන. න මෝ කියන තත්වයට පත්වෙන්න ඕන. එතකොට මෝහය තියෙන තාක්කල් මෝහය මුල් බැසගෙන තියෙන්නේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ චිත්ත සන්තානයේ මනෝමය කාය තුළ. ඒක මෝහය තියෙන තාක්කල් මේ මසසින් ඔය පෙර විසූ කඳ පිළිවෙල පෙර තමන් හිටිය තැන් දකින්න දැකගන්න බෑ. එතකොට කාගේ වරදක්ද මේක? ඔය මෝහය ඇති කරගත්තේ කවුද?
අපි.
තමන්. එතකොට කාටද ඕක අයින් කරගන්න පුළුවන්?
තමන්ටම.
තමන්ට. තමන් ඒ සඳහා මොකද කළ යුත්තේ?
මෝහය ඉවත්
කරගන්න නම් අපි අර සංවර සංසිඳීම සම්මා තුන පූර්ණ කරගන්න. සංවර වෙලා ඉන්ද්‍රිය ඇහැකනනාසය දිවකය මන සංසිඳවලා සම්මා කියන තත්ත්වයටපත් වුණ ගමන්ම අර පුද්ගලයාගේ තුල තිබුණු මෝහ මුල සමුච්ඡේද වශයෙන් උදුරලා න මෝ කියන තත්වයට මෝහය සදහටම සහමුලින්ම නැවත නූපදින ආකාරයට මෝහය ඉවත් කරන්න පුළුවන්. එතකොට තමන්ට බලන්න පුළුවන් අතීතේ කොහේද හිටියේ, කොහොමද වුණේ, මොකද වුණේ, කවුද කළේ, කාට තමන් මොනවද කළේ, රජ කළාද, අපායේ ගියාද, සැප වින්දාද, දුක් වින්දාද ඔක්කොම බලන්න. එහෙනම් මොකද කරන්න ඕන?
අර මෝහය
ඉවත් කරගන්න අවශ්‍ය කටයුතු රාශියක් තියෙනවා. සංවර, සංසිඳීම, සම්මා තුන පූර්ණ කරගන්න. හරි. එච්චර තමයි.
කරුතර ස්වාමීන් වහන්සේ, කෙනෙක් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මේ ජීවිතයේ දුකයි ජීවිතය කරන හැම දෙයකින්ම අවසානයේ දුක ලැබෙනවා කියලා
නෑ. සහ මුලින්ම වැරදි. දුක්ඛ සත්‍ය බුදුහාමුදුරුව ධම්මචක්කපවත්තන සූත්‍රයේ ත්‍රිපරිවර්තන දසාකාරයෙන් විග්‍රහ කළා. දුක්ඛ සත්‍යත් ත්‍රිපරිවර්තයක් හැටියට විග්‍රහ කළා. මේ ප්‍රිය අප්‍රිය දෙක සිඳ පිරිසිඳ බලන්න පුළුවන් නම් ඕන දෙයක් කෙරෙහි ඇහෙන් දකින රූපයක් ප්‍රියසේ හෝ අප්‍රියසේ ප්‍රියසේ දකිනවා නම් ඇලෙනවා අප්‍රියසේ දකිනවා නම් ගැටෙනවා එතකොට අපි ඒ රූපය ප්‍රිය අප්‍රිය දෙකම සිඳ උපේක්ඛා සිටින් දකිනවා නම් අපි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ අන්න දුක්ඛ දුක්ඛේ ඥානං දුකට මුල වෙන්නේ එහෙමනම් තමන් ගාව තියෙන මිම්මේ මානය කෝධුවේ වරදක් අර මිම්ම වැරදි නිසා මැනීම වැරදි නිසා කෝධුව වැරදි නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ දකින්න පුරුදු වෙලා තියෙන්නේ පුහුණු වෙලා තියෙන්නේ හිත සකස් කරගෙන පදම් කරගෙන තියෙන්නේ ප්‍රියමනාප දෙයට ප්‍රියමනාප හැටියට අප්‍රිය අමිහිරි දෙයට අප්‍රිය අමිහිරි හැටියට දැන් මේක මේ ප්‍රිය අප්‍රිය කියන මේ ගති තුන දෙක ඔක තුනක් ප්‍රිය එකයි අප්‍රිය එකයි ප්‍රිය අප්‍රිය තුන්වෙනි එක තුනක් තියෙනවා අදුකම අසුක කියලා එකට කියන ඔය තුනම තියෙන තාක්කල් ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා දුක්ඛේ අඥාන. ඒ පුද්ගලයාට දුක පිරිසිඳ දකින්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍ය යථාපරිදි තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතංති. ප්‍රිය අප්‍රිය දෙකටම නොඇලී නොගැටී මුලා නොවි පිරිසිඳ දකින්න පුළුවන් මේක තව ආකාරයකට මහා මංගල සූත්‍රයේ අවසාන ගාථාවේ මේ කතාව කිව්වා මෙතන කිව්වේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම පුට්ටස්ස ලෝක ධම්මේ කිව්වේ දැන් නැවත දෙපැත්ත ලාභ අලාභ පෘථග්ජන පුද්ගලයේ ලාභයට ප්‍රියයි අලාභයට අප්‍රියයි යස අර නින්දාවට අප්‍රියයි ප්‍රශංසාවට ප්‍රියයි සැපට ප්‍රියයි දුකට අප්‍රියයි අටලෝ දහම කියන්නේ නැවත ප්‍රිය අප්‍රිය දෙපැත්තක් නමුත් අර චිත්තං යස්ස ඒ කියන්නේ අරහතුන් වහන්සේ යථා පරිදි සිතේ පාරිසුද්ධ බව ඇති කරගත්ත අරහතුන් වහන්සේගේ චිත්තං යස්ස න කම්පති එතකොට මේ හිතේ කම්පණයට චලනයට බයෙන්ට වේගයට වේදනාවට හේතුව මොකද ප්‍රිය අප්‍රිය දෙපැත්ත වැරදියට මැනීම ආර්යයන් වහන්සේ අරහතුන් වහන්සේ උපේක්ඛා සිටින් සියලු දේතෙහි එක ආකල්පයකින් ඒකාග්‍රතාවයකින් බලන නිසා දකින නිසා ප්‍රිය දේට ඇලෙන්නේ නැහැ අප්‍රිය දේට ගැටෙන්නේ නැහැ ප්‍රිය අප්‍රිය අතර මුලා වෙන්නේ නැහැ මනින්නේ නැහැ ඒ අනුව චිත්තං යස්ස න කම්පති වෙනවා කම්පණයට හේතුව මොකෝ ප්‍රිය දේ ඇලෙනකොට කම්පනයක් අප්‍රිය දෙයට ගැටෙනකොට කම්පනයක් ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මනිනකොට කම්පනයක් ඇති වෙනවා ඒක තමයි සියලු දෙයට මුල ඉතින් ඒක නිසා දුක්ඛාර සත්‍ය විග්‍රහ කළේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ තවත් බොහෝ සූත්‍රවල මේ ප්‍රිය අප්‍රිය දෙකෙන් විදි නිදහස් විය යුතු බව. පෘථග්ජන පුද්ගලයා හැම තිස්සෙම පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙන්න. එතකොට රාගය උපදිනවා. අප්‍රිය දෙයට ගැටෙන්න. එතකොට ද්වේෂය උපදිනවා. දෙකේ එකතුව මෝහය අලුතෙන් උපදිනවා. ඒක තමයි ලෙඩ. මේක තමයි තේරුම් ගන්න ඕන.
සයින්වන්ත දැන් පිරිත් කියනකොට මේ තේරුමක් නැතුව හරි පිරිත් අධ්‍යයනා කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?
ප්‍රයෝජනයක් නැත්නම් නෑ තියෙනවා. දැන් ওই මහත්තයාට හොඳ සින්දු හින්දි සින්දුවක් අර බජන් ගීතයක් අර ලතා මංජස්කාර කියන හොඳ හින්දි සින්දුවක් කියමුකෝ. ඔය මහත්තයා අහනකොට හොඳට කර්ණ රසායන සුවයක් යම් නිවීමක් తాවකාලිකව තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කර්ණ රසායන බව බෞද්ධයන් හැටියට අපි දන්නවා මේ බුද්ධ භාෂිතේ පිරි. ඒක නිසා తాවකාලිකව යම් කර්ණ රසායන සහනයක් සුවයක් තියෙනවා. ඒ වගේම පිරි අතීතේ ඉඳන් මේ ග්‍රන්ථ ධූරයේ පුරමින් මේ බුද්ධ භාෂිතය දිගටම පවත්වාගෙන ඒම නිසා පවත්වාගෙන යන නිසා මතුවටත් මේ පිරිත් ලෙස මේවා කියවීම පාඩම් කිරීම නිසා මතු පරම්පරාවටත් මේවන් ප්‍රයෝජනක් තියෙනවා. නමුත් ඔය එක ගාථාවක එකම ගාථාවක හරි අට ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් අරගෙන ඒක තියෙන හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලන්න භාවිතයට ගන්න පුරුදු වුණොත් ඒක ඔය පිරිත් සියල්ල සජ්ජායනා කරනවට කියවනවට පාඩම් කරගන්නවට යාතිකා හැටියට යදිනවට ගීතිකා හැටියට ගයනවට වඩා කෝටියක් වරක් වටිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ බුද්ධ භාෂිතය මේ බුද්ධ දේශනාව ඉදිරිපත් කළේ අර ගායනා හැටියට ගීතිකා හැටියට සජ්ජායනා කරන්න නෙමේ, යාතිකා හැටියට යදින්න නෙමේ, මෙනෙහි කරන්න නෙමේ, අනුපස්සනා කරන්න. අනුපස්සනා කරන්න අනුස්සති වඩන්න ඕන. අනුස්සති වඩන්නේ නැත්නම් ඒක අර ගීතිකාවක් හැටියට ගායනා, යාතිකාවක් හැටියට යදිනවා. එක්ක පිරිත් හැටියට සජ්ජායනා කරන, එක්ක මේක මුමුණලා මෙනෙහි කරන. ඒ කිසිම දෙයකින් අනුස්සති වැඩෙන්නේ නැහැ, සතර අනුපස්සනා පූර්ණ වෙන්නේ නැහැ, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්නේ නැහැ, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන කරුණු 37 පූර්ණය වෙන්නේ නැහැ. නිවන් මඟ පූර්ණය වෙන්න බෑ. ඉතින් ඒක නිසා එකම එක ගාථාවක් හරි අපි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්තොත් එක ගාථාවක් ඇති මුළු නිවන් මඟම පූර්ණයි. අර බාහ්‍ය දාරුීරියතුමාට ඔය ඔක්කොම ත්‍රිපිටකය කියුවාද? සජ්ජායනා කළාද? නෑ. එක ගාථාවයි. ditteva dittamattam bhavissati suteva sutamattam bhavissati muteva mutamattam bhavissati viññate viññātamattam bhavissati neva ida na huraṁ na ube mantre dukkha kandassa ahosīti. ඔච්චරයි. එතකොට අරහතුන් වහන්සේ කෙනෙක් බවටම පත් වුණා. ගායනා කළාද? පිරිත් හැටියට කිව්වද? යාතිකා කළාද? නෑ. වැඩක් වුණේ නෑ. සංතෘති අමාත්‍යයටත් එකම ගාථාවයි පද 6ක පේලි 6ක කිව්වේ. අරහත් තත්ත්වයට පත් වුණා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව තියෙන්නේ මේකේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් අරගෙන හේතුඵල දහමට බහා ගලපා බලා වැරදි හේතුවෙන් විදින්නත් ණය විනයට සසඳා බලා ණයෙන් විදින්නත් ඒ අනුව භාවිතයට ගන්නවා. භාවිතයට ගත්තේ නැත්නම් නිවන් මාර්ගක් නැහැ. ඵල පූර්ණේ වෙන්නේ නැහැ. සත්‍යයනා කරපු මිනිස්සු අද ලංකාවේ ගිහියොත් පැවිද්දොත් මෙතනත් ඇති ගිහි පැවිදි පිරිත් සමහර විට ඔය රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මංගල මහා මංගල සූත්‍රය වගේ තුන් සූත්‍රය උදේ හවස ජීවිත කාලයම කියවපු ගායනා කරපු පිරිත් හැටියට කියපු හාමුදුරුවොත් ඉන්නවා ගිහියොත් ඉන්නවා. නිවන් අහලකට වත්තාවද නැහැ. හැබැයි යම් සහනයක් තාවකාලික සුවයක් ඇති වෙනවා. අහන මිනිහටත් යම් තාවකාලික සුවයක් වෙනවා. කියවන මිනිහටත් පැලැස්තර සුවයක් ලැබෙනවා. හැබැයි අර කෙලෙස් මුල් තුන උදුරා දමන්නට ඔය ජාතිකා හැටියට, ගීතිකා හැටියට, පිරිත් හැටියට සජ්ජායනා කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ. මේකේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු බුද්ධ වචන සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් ප්‍රකාශිත. ඒ නිසා මේක ඊට වැඩි ගැඹුරු දෙයක් තියෙනවා. ඒක තේරුම් ගන්න
ඕනේ. ගරු අරිහතුන් වහන්ස, ගෙදර බුද්ධ පූජාව තිබීම නිවන් මාර්ගයට සම්බන්ධ වෙන්නේ
කොහොමද? ගෙදරදී බුද්ධ පූජාව තිබීම වරදක් නෑ, හොඳයි. ඒක පුළුවන් වෙලාවක බුද්ධ පූජාව තියෙන එකේ වරදක් නෑ. හැබැයි බුද්ධ පූජාව පූජා කර ධර්මයට නිවන් දකින්න බෑ. බුද්ධ පූජාව පූජා කරලා තමන්ගේ හිතේ තියෙන උපදින ක්‍රියාත්මක වන කෙලෙස් මුල් තුන උදුරා දමන්නට, පින කුසලයක් බවට පත් කරගන්නට ක්‍රමානුකූලව කටයුතු කරන්න පුළුවන් නම් එතනත් යම් ආකාරයක නිවන් මඟ ව්‍යුක්ත වේ. ජාගෝ පඩ්නිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ, මේ පියවරහය පූර්ණ වෙනවා නම් නිවන් මඟ ව්‍යුක්ත වෙනවා. ඒ මිසක් භක්තියෙන් බුදුහාමුදුරුව සිහිපත් කළා හරි, බුදු පිළිම ගාවටි හරි, භක්තියෙන් ඒ බුද්ධ පූජාව පූජා කළාට යහපතක් වෙන්නේ නැහැ. ඉනිසා මේ හදයන් පුනාති පුඤ්ඤම් කියන බුද්ධ පූජාව පූජා කරලා තමන්ගේ හිතේ අර සුද්ධ භාවයක්, පිරිසිදු භාවයක්, ප්‍රසාදයක් ඇති කරගෙන ඒ ප්‍රසාදයෙන් අපි උපයා සපයා ගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරලා අනුන්ටත් යහපතක් කරලා තමනුත් නයෙන් මිදී නිදහස් වුණොත් එතනදී කුසලයක් බවට පත් වෙනවා. කුසලයක් බවට පත් වුණොත් ඒක නිවනට නියත වශයෙන්ම උපකාර වෙනවා. එහෙම නැතුව තමන්ගේ හිතේ තියෙන රාගයයි මෝහයයි නිසා බුද්ධ පූජාව පූජා කළා අර ඉස්සර ගෙවල් වල සීවලි හාමුදුරුවන්ගේ පින්තූරේ පාත්‍රයක් තියෙන ඉල්ලලා තිබුණානේ. මේ සීවලි පින්තූරේට මිනිස්සු අර බුද්ධ පූජාව වගේ පූජා කළා මොනාද ඉල්ලුවේ? ආහාර. අපිට මුළු ජීවිත කාලෙම බඩ පිරෙන්න කන්න ලැබෙන්න කියලා ඉල්ලුවා. උපදින උපදින තැන්වලදී දැන් හාමුදුරුවෝ කියනවනේ ඕක. උපදින උපදින තැන්වලදී බඩපිරෙන්න කන්න ඉල්ලනවා. එතකොට ඒක කුසලයක්ද පිනක්ද දෙකම නැද්ද? දෙකම නැහැ. ඒක පුඤ්ඤාභිසංකාරයක් බවට පත් වෙලා අර උපාදානය කරගන්න. රාගයයි මෝහයයි දෙකම අලුතෙන් උපදිනවා මේ වගේ යමක් ඉල්ලුවොත්. දැන් ඔය මිනිස්සු ගිහිල්ලා මල් පූජා කරලත් ඉල්ලනවා. මට රූපේ ලැබෙන්න, වර්ණේ ලැබෙන්න, ගඳ සුවඳ මේ වගේ ඉල්ලනවා. ඉතින් ආයි රූපේ ලැබෙන්න ආයි ඉපදින්න එපායි. ඒ රූපේ වුණාට අර මුල් කාලේ තිබිච්ච රූපය වයසට යනකොට ඉතුරු වෙයිද? මේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ තේරුම් ගත්ත කෙනෙක් ආයි මීට වැඩිය හොඳ රූපයක් ඉල්ලන්නේ නැහැ. මීට වඩා කන්න බොන්න ඉල්ලන්නේ නැහැ. මීට වඩා දේව සැප බ්‍රහ්ම සැප ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ යදින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ මොන දෙවියෙක් වුණත් මොන රජෙක් වුණත් මොන බ්‍රාහ්මණයෙක් වුණත් හතර අපායෙන් වේරිලා නැත්නම් ඒකේ හරයකුත් වැඩකුත් ප්‍රතිඵලයකුත් නැහැ. ඉතින් ඒක නිසා අපි බෞද්ධ හැටියට පින්කම් කරන්න ඕන. හැබැයි ඒක කුසලයක් බවට නිවැරදිව පරිවර්තනය කරගන්නට කුසලස්ස උපසම්පදා කරන්න. තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය කියන කුණු මුල් තුන ගලවා අස්කරන්නට උපකාර වෙනවා නම් ඒක කුසලස්ස උපසම්පදා. එහෙම නැත්නම් ඒක කුණු මුල් තුන උදුරන්න නැත්නම් නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවන කියන්නේ කුණු මුල් තුන උදුරා දැමීමයි. කොහෙද ඒ කුණු මුල් තුන ක්‍රියාත්මක වෙන්නේ? තමන් තුල මුල් බැහැගෙන තියෙන්නේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලයි ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන තියෙන්නේ. මේක දැනගත යුතු. නැතුව ලෝකේ කොහෙවත් රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල බාහිර ලෝකෙන් දකින්න බැහැ. පේන්නේ නැහැ.
ස්වාමින් වහන්ස, ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට සද්දා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන
පංච ඉන්ද්‍රියම මතුවෙනවා.
එක හා සමානව වැඩෙනවද?
නැහැ. සද්දා ඉන්ද්‍රිය තමයි පළමු කොටම. සද්දෝ හෝති. ඊට පස්සේ සද්දා බල හතරක් මතුවෙනවා. සද්දා ඉන්ද්‍රිය තමයි විරිය ඉන්ද්‍රිය. විරිය කියන්නේ මේ අපි සිංහලෙන් කියන වීරිය නෙමෙයි. වැරදිදී මේ රිය ගමනට හේතු වෙන වැරදිදී වෙන්කර අස්කිරීමේ හැකියාව විරිය. මේක වියන්න කියන්නේ වෙන් කිරීම. වැරදිදී වෙන් කිරීම. මේ වැරදිදී තමයි රිය ගමනට උපකාර වෙන්නේ. ඒ කියන්නේ අර අනරිය අරිය තත්ත්වයටපත් කරනවා විරිය ඉන්ද්‍රිය තියනවනම්. ඒ නිසා විරිය ඉන්ද්‍රිය මතුවෙන්නේ සද්ධා ඉන්ද්‍රියට පස්සේ. ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය විරිය බල හතරක් හැටියට ඡන්ද, විරිය, චිත්ත, විමංසා පූර්ණ වෙනවා. සතර සම්මප්පදාන පූර්ණ වෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය මතුවෙලා මේ සද්ධා විරිය ඉන්ද්‍රිය දෙකේ ප්‍රතිඵලයක් හැටියටයි සති ඉන්ද්‍රිය. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය මතු වුණාම සතර සතිපට්ඨානය පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඒක සති බල. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය මතුවෙනවා. අවසාන වශයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය මතුවීමත් සමග චතු අරිය සත්‍ය පූර්ණය වෙනවා. ඒ නිසා මේක අනුක්‍රමික අනුපුබ්බංගම ඉන්ද්‍රියට. මේ මෙතන ඉන්න සියලු දෙනා ගාව ඔය ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? යටපත් වෙලා. මොහොකින්ද යටපත් උනේ? රාගය, ද්වේෂය, විශේෂයෙන් මෝහය. එතකොට අපි අර සද්දෝ හෝති වුණොත් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන හැම මොහොතකම මතුවෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. මතුවෙන්නේ විරිය ඉන්ද්‍රිය. මතුවෙන්නේ සති ඉන්ද්‍රිය. මතුවෙන්නේ සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක දැනගන්න ඕනේ. එතකොට ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණං සත්තබොජ්ජංගේ පරිපූර්ණතු ද්වින්නම් පලාණං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණතු කියලා බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 599ක දේශනා කළා. එකක දෙයක නෙමෙයි. ඒ කොච්චර කිව්වත් දැන් අද ආනපාන සති සමාධිය කියලා හුස්ම ගත්තට පිටකලාට ඔය එකක්වත් වෙන්නේ නැහැ. ආනපාන සති සමාධිය කියන්නේ අස්සපස්ස. ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ නිවැරදිව තේරුම් ගන්න ඕන. එතකොට ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ නිවැරදිව දැනගන්න නම් හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා අස්සපස්ස කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි අස්සපස්ස, ඒකයි ආනපාන සති සමාධි. හැබැයි ආනපාන තව එකක් තියෙනවා, ආනපාන ප්‍රාණියම්. ඒක උලන් ඇදීම පිටකිරීම, ඒක කසින පිරියම් වායුව කසින ඒවා අදාළයි. ඒක ප්‍රාණයාම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන විටත් ඔය කසින පිරියම් ප්‍රාණයාම භාවනා තමයි බෝසත් කාලේ අවුරුදු 6ක් කළේ. ඒක නිසා ආනපාන සති සමාධිය එකක් ආනපාන ප්‍රාණයාම භාවනාව එකක්. ආන ප්‍රාණ පාණ්‍යාම භාවනා වෙනුත් ධ්‍යාන ලබන්න, අනාර්ය ධ්‍යාන ලබන්න පුළුවන්. අභිඥා ලබන්න පුළුවන්. ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න, චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. අර අචිත්ත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම පංචවග්ගයේ විකුන් අනාර්ය ධ්‍යාන ලැබලා ආන ප්‍රාණ පාණ්‍යාම භාවනාවෙන් ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. හැබැයි මගපල අහල කොටවත් නැහැ. ඒ නිසා මේ සති කියන සති සමාධි කියන වචනේ තියෙනවා. ආනපාන සති සමාධි වික්කවේ භාවිතෝ බහුලීකට. ඒ නිසා ආනප්‍රාණ පාණ්‍යාම නෙමෙයි.
එතකොට ස්වාමීන් වහන්සේ රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන්න අපි ඔබ වහන්සේ අපිට කියලා දුන්නා වගේ අනත්ත ලක්ෂණ සූත්‍රය, සත්තට්ඨාන කුසල සූත්‍රයේ විදිහට අපි අන්තිමට අනිච්ච දුක්ඛ අනත්ත තමයි හැම
වෙලේම අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් උදුරලා දැම්මේ නැත්නම් අස්මිමානිය මෝහය නැති වෙන්නේ නැහැ. නිබ්බිදා වෙන්නේ නැහැ. විරාගා වෙන්න බෑ. නිරෝධා කරන්න බෑ, පටිනිසග්ග කරන්න බෑ. ඒකයි ප්‍රතිපල.
එතකොට ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් වීරයන්සාරීද ප්‍රඥානුසාරීද කියලා දැන් තමන් ගැන බැලුවම
ඒක දැන් සද්ධානුසාරී නම් වෙන්නේ කාලය ගත වෙලා යනවා. මේක ටිකක් සද්ධානුසාරී පුද්ගලයාටත් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. හැබැයි ගැටේ දකින්නවා, ගැටේ අත ගගා ඉන්නවා, ගැටේ කපන්න ලැහන්න බෑ. දැන් ප්‍රඥානුසාරී පුද්ගලයා උග්ගටි තඤ්ඤයි. අර වීර්‍යානුසාරී පුද්ගලයා විපචි තඤ්ඤයි. නමුත් අර සද්ධානුසාරී පුද්ගලයා නෙය්‍ය. නෙය්‍ය කියන පුද්ගලයාට එකපාරට ගැටේ දකින්නවා, ගැටේ ලැහන්න ඕන බව දන්නවා, ගැටේ දෙහෙලා මිදී නිදහස් විය යුතුයි, නිවහස් විය හැකි කියලා දන්නවා. ඒ වුණාට අර ගැටේ එකපාරට කපන්න බෑ. උග්ගටිතඤ්ඤ පුද්ගලයා, ප්‍රඥානුසාරී පුද්ගලයා ගැටේ දැක්ක ගමන් එකපාරට කපන්න දන්නවා. ඒක නිසා සද්ධානුසාරී පුද්ගලයාට ප්‍රමාදයක් නැතුවම අර බාහ්‍ය දාරු වීර්යතුමා වගේ සම්තුති අමාත්‍යතුමා පුක්කුදාති රජුව තබ්බමල්ල උත්තරාතන් වහන්සේ මේ බුද්ධ ඉතිහාසයේ ඉන්නවා, අදත් ඉන්නවා, මෙතනත් ඉන්නවා. උග්ගටිතඤ්ඤ විද මේ ප්‍රඥානුසාරී පුද්ගලයෝ, ඒ වගේම සද්ධානුසාරී පුද්ගලයෝ, නෙය්‍ය පුද්ගලයෝ මගබල ලබනවා. හැබැයි කල්යන ඒකනේ අවුරුදු 7ක් දුන්නේ. දින 7කින් ප්‍රඥානුසාරී පුද්ගලයාට කරගන්න තියෙන දේ කරගන්න පුළුවන් දෙයට අවුරුදු 7ක් යන්න පුළුවන් සද්ධානුසාරී පුද්ගලයාට. ඒකයි වෙනස.
ගෞරවණීය අරිහතුන් වහන්ස, ආර්ය ධානයකත් අනාර්ය ධානයකත් ඇති වෙනස කරුණාවෙන් පහදා දෙන්න.
දැන් රිය ආර්ය, රිය ගමන අත්හරින අරිය පරිේෂණයක් කරන පුද්ගලයාට කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච. විවිච්ච කියන්නේ වෙන් වූ පිරිසිදු සිතක්. කාමයෙන් බෙන් වූ පිරිසිදු සිතක් නෙක්ඛම්ම නිකාමලාභී පාපයෙන් අකුසල ධර්මයෙන් බෙන්වන පිරිසිදු සිතක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයා තුළ අරිය ධ්‍යානය. නමුත් අර විතක්ක විචාර පීච සුගතා ඒකාග්‍රතා සහිතව ඇතිවන පළවෙනි ධ්‍යානය අනාර්ය ධ්‍යානය. අර බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා ඔය උද්දක රාමපුත්‍රලා ආරාල කාලාමලා පංචවග්ගී භික්ඛූන් තව නොයෙකුත් අය ඒ අනාර්ය ධ්‍යාන ලැබුවේ. අරිය ධ්‍යාන ලබන ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ. මේ අරිය ධ්‍යානයක් ලැබුවාම සම්මා සමාධියට පත් වෙන්න පුළුවන්. සම්මා සං කියන්නේ රාගය ద్వේෂය මෝහය, මා කියන්නේ සහමුලින්ම මිදි නිදහස් වෙන සම්මාපට්ඨිය. එතකොට අනාර්ය ධ්‍යානයකින් සම්මා සමාධියට හෝ සම්මා දිට්ඨියට හෝ පත් වෙන්නටවත් බෑ. එතකොට සම්මා දිට්ඨියට පත් වෙන පුද්ගලයා ලබන්නේ අරිය ධ්‍යානය. සම්මා දිට්ඨියට පත් වෙන්න බැරි පුද්ගලයෙකුටත් අනාර්ය ධ්‍යාන අභිඥා ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ අනාර්ය ධ්‍යානත් ලෞකිකත්වය තුළ යම් සහනයක්, සුවයක්, ශාන්තියක් සිතක් තියෙනවා. නැත්ති නෑ. තියෙන හින්දනේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා බොහෝ අය මේ අනාර්ය ධ්‍යානලාභීන් ලක්ෂ ගණන් හිටියා. ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ගාව 80,000ක් හිටියා කියනවා අනාර්ය ධ්‍යානලාභී. ඒ අයට එදා රහතුන් හැටියට කිව්වේ. බුද්ධ ශ්‍රාවකයෝ ආර්ය ධ්‍යානය ලැබුවාම අරහත්. අර අනාර්ය ධ්‍යාන ලැබුව අය රහත්. අදත් එහෙම තමයි. අදත් කවුරු හරි කියනවා නම් මං රහත් කියලා එයා අනාර්ය ධ්‍යාන වෙන්න පුළුවන්. පළවෙනි හෝ අනාර්ය ධ්‍යානයක් ලැබුවා නම් රහත්. හැබැයි ආර්ය ධ්‍යානයක් ලැබුවා නම් සම්මා දිට්ඨියටපත් වුණා නම් සෝතාපට්ටි ඵලයටපත් වීමයි පළවෙනි ආර්ය ධ්‍යානයටපත් වීමයි දෙකම එකයි. එනිසා අරහත් මිසක් අරහත් ත්‍ත්වයට මඟ පෑදෙනවා මිසක් අර රහත් පැත්තට යන්නේ නෑ. රහත් පැත්ත එකක්, අරහත් පැත්ත මේක දෙකක්. ඒක දැනගන්න ඕන.
ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
ගරු ස්වාමීන් වහන්ස, දැන් මේ ලෝකේ තියෙනවා සැප වේදනා, දුක වේදනා. කියමින්ස සැප කියනවා, දුක කියනවා. මම මේ ප්‍රශ්නයක් තියෙනවා, මේ සැප දුක දෙක දැනෙන්නේ මනසටද අපේ ශරීරයටද කියලා. දැන් සමහරක් ලා අපි ප්‍රශ්නයක් තියෙනලාක අපිට ලෝකේ රසම කෑම ගෙනලා දෙනවා. අපිට ඒක රහ දැනෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍ය හොඳ අවස්ථාවක ඉඳලාට ඒ කෑම කනවා. ඒක රහයි.
හවුත් අපි ඕක දැන් මෙහෙමයි. ද්‍යාකාරයක දැනීමක් තියෙනවා. දැන් රූප රහ බලන්නේ ඇහෙන්. ශබ්ද රහ බලන්නේ කනෙන්. ගන්ධ රහ බලන්නේ නාසයෙන්, දිවහා දිවෙන් රස බලන්නේ කනකෑ. පොට්ටබ්බ පහස රහ බලන්නේ කායෙන්. මනෝ ධම්ම රහ බලන්නේ මන රමණය කරන්නේ මනසේ. මේ වගේ එක එක ඉන්ද්‍රියයට අරමුණු වූ දේවල් තමා මේ රහ බැලීම. ඒක තමා ආහාර සමුදියෝ, රූප සමුදියෝ. ඒක නෙමේ මේ නිවන් දකින්න බාධා වන රහ. දැන් අපි වරක් ඇහෙන් ලස්සන ප්‍රියමනාප මිහිරි මధుර රූපයක් දැක්කා. මේ රූපය අපි පෘථග්ජන පුද්ගලයන් හැටියට සියලු දෙනා පෘථග්ජන කාලේ කරන්නේ ඒ රූපය එකපාරට අර කැමරාවේ ට්‍රික් කියලා ෆොටෝ එකක් ගන්න. අරගෙන කොහෙද තැන්පත් කරගන්න ඔය ලස්සන ප්‍රියමනාප රූපේ? තමන්ගේ චිත්ත සන්තා. ඊට පස්සේ නැවත අර රූපය දැන් තියෙන කාගාවට? තමංගා කොයි රූපේදී අර ප්‍රියමනාප රූපේ අවුරුද්ද දෙකක් ගියත් ඔය ඇතුලේ තියෙන ප්‍රියමනාප රූපය විපරිණාමයටපත් වෙන්නේ නැහැ අඤ්ඤතාභාවයටපත් වෙන්නේ නැහැ අවුරුදු 10ක් ගියා හැබැයි අර බාහිර රූපේ ඒක දවස ගානේ විනාඩියෙන් විනාඩිය සබ්බේ මේ පියේ මනාපේ නානාභාවෝ විනාභාව දැන් පුදඥන පුද්ගලයා කරන්නේ අර තමන්ගේ චිත්තසංතානයේ ඇතුළේ තැන්පත් කරගත්ත රූපය අර මතක් වුණ ගමන්ම එළියට ගන්නවා බලනවා ආයි පිනවනවා ඕක ආස්වාදනය කරනවා ඕක ආමිෂයක් කරගන්නවා ආමිෂය කිව්වේ මෙන්න මේකයි තේරුණාද
දැන් දිව්‍ය ලෝකවල ගත්තොත් රූපයක් නැහැනේ. දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ මනස.
දිව්‍ය ලෝකවල රූප තියෙනවා 100%ක්. ඔය මහත්යට නොදන්නාට දිව්‍ය ලෝකවල හොඳ රූපවත් දෙවියෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙත් විමාන තියෙනවා. ඒගොල්ලන්ගෙත් යම් පැවැත්මක් තියෙනවා. හැබැයි මසසින් පේන්නේ නැහැ. මසසට ඒවා පේන්නේ නැහැ. ඒවා අතීන්ද්‍රිය ඥානයට එමනනම් තුන්වෙනි ඇහැ ඉක්ම වූ කෙනෙකුට ඒ රූප බලන්න පුළුවන්. අර දරුවත් ඇහුවේ ඒකනේ. ඒක තුන් මේ ඔය මසසින් බලන්න බෑ. ඒක මසස රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් මොට්ට වූ මුලා වූ මලකඩ තට්ටු තුනක් සහිත වූ මසසට මේවා පේන්නේ මලකඩ තට්ටු තුන කඩා දැම්මොත් අර විරජං වීතමලං ධම්මචක්කුං උදපාද වූ ගමන් අර අඤ්ඤතාවීන්ද්‍රිය මත උනොත් ඕන කෙනෙකුට බලන්න පුළුවන්කම තියෙනවා. රූප නැති දෙවියෙක් බ්‍රහ්මයෙක් භූතයෙක් පෙරේතෙක් කිසි කෙනෙක් නැහැ. ඒවා පේන්නේ නැතිකමයි හේතු. පේන්නේ නැත්තේ කාගේ වරදක්ද? තමන්ගේ වරද. ඇයි පේන්නේ නැත්තේ මලකඩ තට්ටු තුනක් තමන් ගාව හදාගෙන තියෙනවා. මුවහ වෙලා තියෙනවා. අර අතීන්ද්‍රිය ඥානය බුද්ධ ඥාන ලැබෙන්නේ නැහැ. ලබන්න බෑ. අර මලකඩ තට්ටු තුන කඩලා අයින් කරනකම්. අර රාග මල, ද්වේෂ මල, මෝහ මල, එමන් රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර ඉවත් කරන්න. මේ අඳුර සියලු පෘථග්ජන පුද්ගලයෝ තමන් විසින්ම හදාගෙන තමන් තුළම අර අඳුර හදාගත්ත අය. මේ අඳුර වෙන කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, විශ්වකර්මයෙකුට, බුදුවරයෙකුට තමන්ගේ අඳුර ඉවත් කරගන්නව මිසක් අනුන්ගේ අඳුරක් ඉවත් කරලා දෙන්න බෑ. ඒ අඳුර ඉවත් කරන මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව විතරක් පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට ඒ පිළිවෙත ප්‍රතිපදාව භාවිතයට ගන්න ඕන කවුද? තමන්. වෙන කාටවත් තමන් වෙනුවෙන් තමන්ගේ භාර්යාවටවත් අම්මට තාත්තටවත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් ඔය පිළිවෙත තමන්ට තමන් වෙනුවෙන් කරලා දෙන්න බෑ. ඒක තමා විසින් තමන් සඳහා තමා වෙනුවෙන් තමන්ගේ විමුක්තිය සඳහා මේක භාවිතයට ගත යුතු දහමක්. මේකයි තේරුම.
අවසරයි ස්වාමීන් වහන්ස. මම ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අහන්න ගත්ත දවස ඉඳන් පහන් පත්තු කරන්නේ නැහැ. ඒ වුණත් මට ප්‍රශ්නයක් තියෙනවා.
ලයිට් දාලා පහන් පත්තු කරනවා නම් වැරදි. ලයිට් නැතුනාලා හලෙන්න නම් පහන් පත්තු වලට කමක් නැහැ.
ඒක මේ කනසාරප්පදිත්තේන කියන වාක්‍යයේ තේරුව මොකද්ද? මේ ඒක බුද්ධ දේශනාවක්ද?
ඒක ඔය ගනරාරප්පදිත්තේන දීපේන තම දන්සිනෝ මේක ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටිය කාලෙට ටිකක් පස්සේ ඇති කරගත්ත ධාතාවක්. ඒ කාලේ ලයිට් තිබුණේ නැහැ. ලයිට් තිබුණේ නැහැ. අර අඳුර දුරු කරන්න මේ ලෝකේ අපිට අර ඉර බැස්සට පස්සේ ඇති වෙන අඳුර දුරු කරන්න වගේ මේක උපමාවක්. ගන්තරප්පදිත්තේන දීපෙන් තමදන්තිනෝ කියන මේ ගාථාවේ තියෙන්නේ උපමා උපමේයක් සහිතව කරපු විග්‍රහයක්. අර මල් පූජාවේ තියෙන්නේ උපමා උපමේය විග්‍රහයක්. ඒක නිසා මේ අඳුර දුරු කරන්න, මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර දුරු කරන්න වගේ මේ ප්‍රඥාව මතු කරන්න, අර බුද්ධාලෝකය ඇති කරන්න, ප්‍රඥාලෝකය ඇති කරන්න, ඥානාලෝකය ඇති කරන්න පහනක් පත්තු කළා වගේ තමන් තුලත් මේ ධර්ම ඥානය ඇති කරගත්තාම පහනක් පත්තු කළා වගේ ප්‍රඥාලෝකය ඇති වෙනවා, ඥානාලෝකය ඇති වෙනවා කියන අර්ථයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔය ගාථාවන්ගේ අපිට පිටින් පේන අර්ථයට වඩා මල් පූජා කිරීම, පහන් පූජා කිරීම ඒ කාලෙට තිබුණා. නමුත් අද වෙනකොට දැන් අනුරාධපුරයට ගිහිල්ලා ඔය සමහර මේ හාමුදුරුවම 84,000 පහන් පූජාවක් කරනවා. ඒකෙන් මිනිසුන්ගේ අඳුර දුරු වෙනවද, තව අඳුර වැඩි වෙනවද? ඉස්සෙල්ලම ලයිට් දාලායි පටන් ගන්න. ඉස්සෙල්ලම ලයිට් දාලා පටන් ගන්න. ලයිට් නැති කාලෙක නම් බුදුහාමුදුරුවෝ එක පහනක් හොපත්තු කළා. ඒ පුද්ගලයන්ගේ මේ මස්සසට පේන දේවල් නිවැරදිව පේන්න හදන්න. ඒ වගේම එක පහනක් හෝ තමන්ගේ ඇට ඇතුලේ මේ ප්‍රඥා පහන දල්වන්න කියලා. ඉතින් එහෙම එකක් අද අත්ගන්වල නෙමේ ඔය 84,000 පාම් පූජා කරන්න. පාම් අනිපාර 84,000ම මේ එක සමහර විට එක වර්ග 20ක මේ තමයි 84,000 පාම් පූජා කරන. ඒකෙන් කාගේවත් හිතේ තියෙන කෙලෙස් අඳුර, රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර දුරු වෙන්නේ නැහැ. දුරු වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒක කළාට කමන්නේ නැහැ. නමුත් මේ ලයිට් උද්දාලා 84,000 පහන් පත්තු කළාම වෙන්නේ ඒ 84,000 පහන් පිච්චුවාම අර විස දුමාරේ ගිහිල්ලා මොකද වෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ඉරුතු වෙනවා. විස කිරණ ශක්තිය විසයට එකතු වෙනවා. ඒක බුදුහාමුදුරු අනුදැන වදාළ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි අද ඔය කරන පහන් පූජා, මල් පූජා, හඳුන් කූරු පූජා, තිර පූජා, බත්තට පූජා මේවා එකක්වත් බුදුහාමුදුරුවෝ අනුදැන වදාරපුවා නෙමේ. පස්සේ කාලෙක මහා සාංගික නිකායෙන් ආපු වැරදි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් ආපු වැරදි පිළිවෙත්. සියලු දේ ශීලබ්බත පරාමාසයේ අග්‍ර වූ කොටසක් හැටියට ඒ කරපු අයට කරවන අයට උරුම වෙනවා. එකයි වෙන්නේ.
වහන්සේට දීර්ඝාස ලැබේවා.
ගෞරවනීය රහතන් වහන්සේ, මම මේ දේශනාවට සම්බන්ධ වෙන පළමුණු දිනේ අදයි මම මේකට ආවේ අර පන්දිට්ටිකෝ කියන වචනේ තේරුම් කරලා අර සංදේශනාව CD පටයකින් ඇහුවට පස්සේ මේ පන්දිට්ටිකෝ කියන වචනේට දීපු අර්ථය ඉතාම ගැඹුරින් ලස්සනට පැහැදිලි කරපු නිසා තමයි මම මේ ස්ථානෙට අද යොමු කරන්න සිද්ධ වුනේ. මේ සංදිට්ටිකෝ කියන වචනේට හැම ධර්ම ග්‍රන්ථයකම අර්ථ තනවල තිබෙන සාන්දෘෂ්ටික භාවයක.
ඔය ඒක සංස්කෘත වචනයක්. ඒක පරිවර්තකයෝ කිසිම හරයක් අර්ථයක් තේරුමක් නැතුව සංදිට්ඨිකෝ කියන එකට සංස්කෘත වචනයක් දැම්මා සාන්දෘෂ්ටිකෝ. නමුත් සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. හැබැයි නිකං සංදිට්ඨිකෝ කිව්වට හරියන්නේ නැහැ. කොහොමද ධම්මෝ සංදිට්ඨිකෝ වෙන්නේ? ධර්මය කියන්නේ හේතුඵල ධම ණය විනය. ඒ දෙකට බහා බලපා ගලපා බලා සමුදය උපදින හැටි නිවැරදිව, සමුදය නිරෝධ කරන හැටි නිවැරදිව දැනගත්තොත් ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ. එහෙම වුණොත් ඒ පුද්ගලයාට අකාලිකෝ එයි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බු විඤ්ඤෝ හීති කියන තත්වය නිවන් මගම විවුර්ත වෙනවා. එකින් එකම මේවා විග්‍රහ කළ යුතු අට. ඉතින් ඒක නිසා බෞද්ධයෙක් හැටියට අපි ඉස්සෙල්ලාම ධම්මෝ සංදිටිකෝ වෙන්න ඕන. හැබැයි ධම්මෝ සංදිටිකෝ වෙන්නත් ස්වාක්ඛාතෝ භගවත දුරක්ඛාතෝ අවක්ඛාතෝ නම් හරියන්නේ නැහැ. දැන් අද දුරක්ඛාතෝ අවක්ඛාතෝ තමයි සංදිටිකෝ. ඒක නිවනට මඟ නෙමෙයි. ඒ නිසා මේ බුද්ධ වාචිතේ හැම වචනයක්ම යම් ආකාරයක ගැඹුරු අපිට හිතා ගන්න බැරි තරම් ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තියෙන ශබ්ද සංඥා මේවා එහෙම ඔය පදපරම විදිහට සාන්දෘෂ්ටිය කියපු හැටියෙම ආනන්තරිය පාප කර්මයක් වෙනවා. බුද්ධ වාචිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කළා ධර්මය අධර්මය කළා ආචින්න දේශනාව නාචින්න කිරීම නිසා එහෙම කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුදු බුහාමුදුරෝ දේශනා කරපු උතුම් ගැඹුරු ධර්මය ඒ විදියට පදපරම විදියට වැරදි අට්ටයක් ධර්මයක් දුන්නොත් කෙනෙකුගේ නිවන වැහෙනවා. එක අනන්තරිය පාප කර්මයක් වෙනවා.
ඒ වගේම පන්දුට්ටිකෝ අකාලිකෝ අකාලිකෝ කියන එකට මේ තේරුම දීලා තින්නේ. ඔව්. තුන් කාලයටම
අතීත
වර්තමාන අනාගතය කියනකොට
කාලි කියන්නේ බුද්ධ දේශනාවේ කෙලෙස්. අකාලි කියන්නේ මොකෝ? කෙලෙස් අත්තරින්නේ කොහොමද? කෙලෙස් අත්තරිය යුත්තේ කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර වන ධර්මතාවය අකාලිකෝ. දැන් ධම්මෝ සංදිටිකෝ වුණාම කෙලෙස් මුල් දකින්නවා. අකාලිකෝ වුණාම කෙලෙස් මුල් අයින් කරන්න අත්තරින්න. කාලි කියන්නේ කෙලෙස්. කෙලෙස් මුල් දැක්කාම කෙලෙස් මුල් වලින් අයින් වෙන්න පුළුවන්.
කෙසේවත් අතීත වර්තමාන අනාගත කියන අර්ථයක්
නැහැ. එහෙම කිසිම අර්ථයක් නැහැ. දැන් අනිප්පාර දැන් අකාලිකෝ කියන එක අර නිසි කලට කියන අර්ථයකුත් තියෙනවා ඒගොල්ලන්ගේ. එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මය නිසි කලක් නොනිසි කලක් නැහැ. තේරුණාද? දැන් අර කාලේන ධම්ම ශවණං කාලේන ධම්ම සාකච්ඡා කියන එක එතන තියෙන කාලේන කෙලෙස් නැති කරන්නයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. කෙලෙස් අයින් කරන්නයි කෙලෙස් මුල් උදුරා දාන්නයි ධර්මය සාකච්ඡා කළ යුත්තේ. ඒ නිසා කාලි කියන වචනේ මාගදී භාෂාවේ තියෙන්නේ කෙලෙස් වලට. කොතන හෝ දැන් කාලාමා කාලාමා කියන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන මාර්ගය. කාලාමා සූත්‍රයේදී කේසබුත්ත බමුණන්ට දේශනා කළේ කාලාමා. මා කිව්වේ මිදී නිදහස් වෙන 11 ආකාරය. මායිතිකරාය මා අනුසවේන මාපටි සම්භිදය මේ විදිහට කිව්වේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ භාෂිතයේ තියෙන වචන පදවැල් අපි සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට යම් යම් අය සංස්කෘත වචන අරගෙන එක්ක සිංහල භාෂාවේ සම්මත වචන අරගෙන අර ධර්මය අර්ථ ධර්ම නිරුක්ති වැසී යන විදිහට විකෘති වන විදිහට කෙනෙකුගේ නිවන වැසී යන විදිහට පසු කාලවල අටුවා ටීකා ටිප්පණි ලිව්වා. එකයි සිද්ධ වුණේ. හොඳයි එහෙනම්. එහෙමනම් අදට මේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා. නැවත අපි පෙබරවාරි මාසේ 3 වෙනි සෙනසුරාදා නැවත 3ට ධර්ම දේශනයක් මේ ස්ථානයේ තියෙනවා. මාර්තු මාසෙත් 3 වෙනි සෙනසුරාදාම ධර්ම දේශනාවක් තියෙනවා. ඊට පෙර අපේ සර්වෝදය මොරටුවේ සර්වෝදය මූලස්ථානයේ මේ ජනවාරි මාසේ 25 වෙනිදා මට දවස නම් කවදද කියන්න බෑ බදාර බ්‍රහස්පතින්න වගේ සර්වෝදය මූලස්ථානයේ මොරටුවේ රවටාවට ධර්ම දේශනාවක් තියෙනවා හවස 2:30ට 25 වෙනිදා ජනවාරි මාසේ. ඒ වගේම පෙබරවාරි මාසයේ 27 වෙනිදා ඒ රවටාවටම සර්වෝදය මූලස්ථානයේ ධර්ම දේශනාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ අයට ඒ මොරටුවට රවටාවට යන්න පුළුවන් නිසා ඒ ධර්ම දේශනාවට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මීරිගම භාවනා වැඩසටහන් තියෙනවා ජනවාරි මාසේ 13 වෙනිදා ඉඳලා ඊට පස්සේ පෙබරවාරි මාසේ භාවනා වැඩසටහන් දෙකක්ම තියෙනවා දින 7. ඒවටත් රැන්ට ලියාපදිංචි වෙලා ඉන්න අයටත් අලුතෙන් ලියාපදිංචි වෙන බලාපොරොත්තු වෙන අයටත් ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා. සියලු අයට කිසිම අයකිරීමක් නැතුව නොමිලේ සියලු කැම්බීම් ඉඳුම් මිටුම් නවාතැන් පහසුකම් සහ අවශ්‍ය සියලු දේ පින්වතුන් විසින් සපේනවා. ඒක නිසා ඒ භාවනා වැඩසටහන් වලටත් සහභාගී වුණොත් මේ දහම් දැනුම දැක්මක් බවට පත් කරගන්න පුළුවන්. මේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් පමණක් ලැබෙන්නේ දැනුමක් පමණයි. ඥානතු අර දවස් 7 සියලු අගමුල මැද තේරුම් ගත්තට පස්සේ තමා තුළම දැක්මක් ඇති වෙනවා. පස්සතු ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට දකිනවා නිවන් මඟ. සෝ මම් පස්සති බවට පත් වෙනවා. නිවම නිවැරදි මාර්ගය නිවනට මඟ දැකීමයි සෝ මං පස්සති. බව උදුරා තමන්නට මාර්ගය දැකීමයි සෝ මං පස්සති. ඉතින් ඒක නිසා ඒවටත් සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. හොඳයි, එහෙනම් දැන් වෙලාව අවසානයි. එනම් කවුරුත් සාදුකාරයක් දෙන්න මේ පින් අනුමෝදන් කරන්නට තුන් සිට පහදාගෙන ඒ පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පරලත් උපජීවින්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට භූත පේතාදී වූ පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාට කැපකොට පින් දීලා ඒ අයව ඒ අසරණානාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්නට සියලු දෙනා තුන් සිට පහදාගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳයි, සියලුන් දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා.